ගරු කතානායකතුමනි, අද සුවිශේෂී අමාත්‍යංශ කීපයක් විවාදිර ගන්න වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මා ආරම්භයේදීම කියන්න කැමති, ගරු අග්‍රාමාත්‍යතුමා, මම හිතන්නේ රටේ ජනතාව නොමග යවන ප්‍රකාශයක් කරා. ඒ තමයි මේ ඉන්න වර්තමානයේ අද පළාත් පාලන මැතිවරණයේ කල්දැමීම් පිළිබඳව, පළාත් පාලන මැතිවරණයේ කල්යෑම පිළිබඳව කතා කරන මොහොතේ පළාත් සභා මේ අත් වෙලා තියෙන ඉරණම ඍජුවම චෝදනා එල්ල කරා. හැබැයි චෝදනා එල්ල කරන්න ඕන පුජ්‍යලයා, ඒකට නායකත්වය දීපු කෙනා අද මේ රටේ ජනාධිපතිවරයා. ඉතින් මම ගරු අගමැතිතුමාගෙන් කියනවා, මේක වර්තමාන විපක්ෂයට එල්ලනු කරනවට වඩා ප්‍රායෝගිකයි. වත්මන් අතිගරු ජනාධිපතිතුමාට කිව්වනම් ඔබතුමා එදා ගත්ත තීන්දුව අදූර්ශදර්ශී තීන්දුවක්. ඒ නිසා අද මේ රටේ පළාත් පාලන සමායන පළාත් සභා සියල්ල අක්‍රීය වෙලා අකර්මණ්‍ය වෙලා තියෙනවා කියන කාරණා මතු කරා නම් හරි. ගරු කතානායකතුමනි, අද විවාදයට ගැනෙන යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ, තරුණ කටයුතු අමාත්‍යංශයේ කැබිනට් ඇමතිතුමා නම් මං හිතන්නේ පේන්නේ නැහැ, රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා. නමුත් කියන්න ඕන කාරණා රාශියක් තියෙනවා. අපි දන්න මේ අමාත්‍යංශයේ මීට පෙර ඇමතිවරයා විදිහට නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පුත්‍රරත්නය. මේ අමාත්‍යංශය නාමල් රාජපක්ෂ මහත්තයා බාර ගන්නකොට අපි හිතුවා තරුණයෝ විදිහට මේ රටට මහා විශාල සේවයක් ක්‍රීඩාවෙන්, ඒ වගේම තරුණ කටයුතු වෙනින් සිදු වෙයි කියලා. නමුත් අපිට අතේ ඇඟිලි ගානට කියන්න දෙයක්වත් මේ රටේ තරුණයන් වෙනුවෙන් අද වෙලා නැහැ. මේ රටේ යෞවනයන් වෙනුවෙන් වෙලා නැහැ. ක්‍රීඩාව වෙනුවෙන් උනේ මොනවද කියන එක පිළිබඳව මම ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා සාක්ෂි දරයි. මම මගේ කතාව ආරම්භ කරන එක කාරණාවකින්. මේ රටේ අද මිනිස්සුන්ට තුන් වේල කාල ඇඳලා ඉන්න බැරි තත්ත්වයක් ඇදිලා තියෙන ගරු කතානායකතුමනි, මේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉහළ පෙළේ සමහර නිලධාරීන් එකතු වෙලා කරපු හොරකම් මංකොල්ලකම් හේතුවෙන්. ඒක දේශපාලනඥයන් විතරක් ඇඟිල්ල දික් කළ බෑ. සා ඒවට හයිය දෙන දේශපාලනඥයෝ ප්‍රසිද්ධියේම රටේ ජනතාවට දැනගන්න ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් කතානායකතුමනි, ඒක හරි වැදගත් වෙනවා. ඒතකොට අඩුම තරමේ ඊළඟ සැරේ මේ උත්තරීතර සභාවට එවන්න නැතුව හරි ජනතාව තීන්දුවක් ගනී. දැන් මම මේ වෙලාව එක කාරණාවක් මතක් කරන්න කැමතියි. අපේ රටේ ක්‍රීඩාව තියෙන තැන, දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන විතරයිනේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. අපේ රටේ ක්‍රීඩාව ගත්තොත් ක්‍රීඩා ශාස්ත්‍රය තුල තව සහයෝගය දීපු ක්‍රීඩා කීයක් තියෙනවද? මං අද කැමති අපේ රටේ මේ දවස්වල ලෝකුසලාන පාපන්දු ලෝකුසලාන යන වෙලාවේ අපේ රටේ පාපන්දු තියෙන තැන ගැන කතා කරන්න. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අපේ රටේ පාපන්දු තියෙන්නේ 207 වෙනි ස්ථානයේ කරු කතානායකතුමනි. මේ 207 වෙනි ස්ථානයේ තියෙන අපේ රටට යටින් ඉන්නේ බ්‍රිටිෂ් අයිලන්ඩ් එක. ඒකේ ඉන්න ජනතාව 30,000යි. ඒතර ඇංගෝලියාව ජනතාව 15,000යි. ඒ වගේම 211 වෙනි ස්ථානයේ සැන් මරුවිනෝ 34,000. ඒ කියන්නේ ලක්ෂයකට අඩු ජනතාව ඉන්න රටවල් තමයි මේ අපිට යටින් ඉන්නේ. අපි අද 207 වෙනි තැන ඉන්නේ. හැබැයි අපේ රටේ පාපන්දු වෙනුවෙන් පෞගිය කාල සීමාවේ අමාත්‍යංශයේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් වෙලා තියෙනවා. දැන් මේ වාර්ෂිකව පාපන්දු ක්‍රීඩාව නංවන්න අපේ රටේ පාපන්දු සම්මේලනයේ වෙනුවෙන් ක්‍රීඩාවට ඒ අවශ්‍ය හයිය දෙන්න මුදල් ලැබෙන ආසියානු පාපන්දු සම්මේලනයේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික මූල්‍ය ප්‍රදානයක් නම් වෙනවා මේ රටේ පාපන්දු සංවර්ධනය වෙනුවෙන්. ඒක ඩොලර් ගිණුමකට හම්බ වෙන්නේ. ඒක ඩොලර් account එකක් අපේ රටේ පාපන්දු සංගමයට තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු එකමාරක දෙකක කාලය තුල සිදුවෙච්ච දේවල් වලට මම දැන ක්‍රීඩා මිත්‍රලට උත්තර දෙන්නත් බෑ. ගරු කතානායක තුමනි, පහුගිය කාලයේදී UL ජස්ව කියන මහත්මයා හිටපු ලේකම්වරයා, හිටපු ලේකම්වරයාගේ කාලේ
order please, deputy speaker will take the chair.
නියෝජ කතානායකතුමනි, UL ජස්ව කියන මහත්මයා 2021 ජූනි 30 වෙනිදා තිබිච්ච නිලවරණයේ සභාපතිවරයා බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම ක්‍රීඩා සංගමයක සම්ප්‍රදාය තමයි මැයිති හැවෙනකොට ආපහු නිලවරණයක් පවත්වන්න ඕන. මේ ජස්වර් කියන සභාපතිවරයාට දිගුවක් දෙනවා. අගෝස්තු 30 දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇමතුමාගේ අසනීයතුව. ආපහු තව එකක් දෙනවා සැප්තැම්බර් 15 වෙනකන්. මම රාජ්‍ය ඇමතුමා ඉන්නේ මේ පිළිබඳව රූපවාහිනී නාලිකාව දෙරණ රූපවාහිනී නාලිකාවේදී ඇමතුමාගේ විමසීමක් කරනවා මේ දිගුව දෙන්නේ කොහොමද ඔබතුමා දෙනවද? එතුමා කියන මොනම හේතුවටවත් මම එහෙම දිගුවක් දෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා ඊට පහ වෙනදා හරියටම ඊට පහ වෙනදා අමාත්‍යතුමාගේ අසනීයතුව දිගුවක් දෙනවා. ඒ දිගුව දුන්නට පස්සේ අමාත්‍යතුමාට ලැජ්ජාවට කියාගන්න දෙයක් නැතුව ඇමතුමා කියන මම දන්නේ නැහැ මේක ඉලෙක්ට්‍රොනික අසන තියලා ඉවර වෙලා ඔබතුමා වෙලාව ගන්න මගේ වෙලාව මේ දෙනවනම් දෙන මට වෙලාව බොහොම ප්‍රමාණයක් තියෙනවා.
කර රෝහණ දිසානායක මහත්තයා
අවස්ථාවක් දෙනවද? ගරු මන්ත්‍රීතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් ගන්න ප්‍රශ්න නැහැ. මම ඔබතුමාට පැහැදිලි කරන්න ඕනේ
කෙටියෙන් කියන මන්ත්‍රී
සභාපතිතුමා පාපන්තු සංගමයට පමණක් නෙමෙයි සමස්ත හැම ක්‍රීඩා සංගමයකටම ඒ අවස්ථාව ලබා දුන්නා.
හරි, බොහොම ස්තුතියි.
ඔබතුමා පාර්ලිමේන්තුවේ බොරුවන්නේ කියලා ඔබතුමා කියවනේ මුජිබ රහමාන් මන්තුමා ඇහුවට පස්සේ මේ වෙනුවෙන් ඒ අසන දියපේක වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා කියලා. එහෙනම් ඔබතුමා එදා බොරුවක් කියලා අද වෙන එකක් කියන්නේ ඇයි? ආයිට් රයිට් රයිට් මම දෙන්නම්කෝ අහගන්නකෝ. හරි, එතකොට මේ ජස්වර් කියන සභාපතිවරයාට මේ දැන් මෙතුමා පිළිගත්ත නිල කාලේ දීර්ඝ කළා දීලා සාමාන්‍යයෙන් ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි නිල කාලේ දීර්ඝ කළා දෙන්නේ වටිනා මිනිහෙක්නේ, වැඩ කරන මිනිහෙක්නේ, පාපන්දු වෙනුවෙන් හොඳ දෙයක් කරන මිනිහෙක්නේ. දැන් රාජ්‍යමතුමා කියන්නේ එනවා හොඳ දෙයක් කරන මිනිහෙක්. මට මේවට උත්තර දෙන රාජ්‍යමතුමා, දැන් ඔබතුමා එක එක නැගිටින්න එපා. මොහු සාම්ප්‍රදායික සාරධර්ම යුක්ති ධර්ම කඩ කරලා තනියෙන් මූල්‍ය කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. පාපන්දු සංගමේ එහෙම හයියක් නැහැ. මෙන්න දැන් ආරක්ෂාව දෙනවා රාජ්‍යමතුමයි ඇමතුමයි. ඊට පස්සේ මම අහන්නම් ඔබතුමාගෙන් මෙන්න එතුමාට තියෙන චෝදනා පුළුවන් නම් මේව නැහැ කියලා කියන්න. මේ සියල්ල අද සභාගත කරනවා මම රාජ්‍යමතුමාගෙන් එකක් නැහැ කියලා වෙලාව ඔබතුමා ඔප්පු කරලා පෙන්න. පළවෙනි එක අන්තර් පළාත් තරඟාවලියේ ආහාර පාන සැපීම වෙනුවෙන් ඔන්නත් පූල් බිල් දාලා තියෙන්නේ. නිකන් කොල කෑලි ටිකක් දාලා තියෙන්නේ. මේ රටේ පාපන්දු සංගමය කැලිකසල ගොඩවල් වල තියෙන බිල් දාලා ඉවරලා මුදල් අරගන්න පුළුවන්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට අහගන්න. මෙන්න මේක හොඳ කාරණාවක් කරු රාජ්‍ය ඇමතුනේ 2021 11/9 වෙනිදා ඉඳලා 2021 11/19 වෙනිදා දක්වා අන්තර්ජාතික සිව්කොන් තරගාවලියක් පැවැත්තුවා. ඔබතුමාට මතක ඇති. මේ සිව්කොන් තරගාවලිය වෙනුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් මිලියන 170ක් රුපියල් මිලියන 170ක් වියදම් කරන්න කියලා දෙනවා. දෙන්නේ කාටද කියලා වෙලලා රාජ්‍යමතුමා දන්නවද? දෙන්නේ කාටද කියලා දන්නව රාජ්‍යමතුනේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ මාමගේ සමාගමට. මම නම කියලම කිව්වා, අය අහගන්න දෙයක් නැහැ. මාමගේ සමාගමට මිලියන 170ක් දෙනවා. අද වෙනකන් ඒක වියදම් කරේ මොනවද කරේ? ඒ සිව්කොන් තරගාවලිය අරමුණ මොකක්ද? අපිට ලැබිච්ච ජයග්‍රහණ මොනවද? කිසි පැහැදිලි කිරීමක් නැහැ. එතුමා හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති. හැබැයි මේ නායකයොන්ට කඩේ යෑම නිසා, නායකෝ කියන දේ කිරීම නිසා මේ සභාපතිතුමාට දිගුවක් දෙන එකේ වරදක් නැහැ. ඊළඟ එකට උත්තරයක් දෙන්න ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාගේ වෙලාවෙදී. ඊළඟට පහුගිය කාලේ අපි ඩොලර් එක පා කරන්න කටයුතු කරනකොට පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නැහැ ගරු අග්‍රාමාත්‍යතුමනි, ඩොලර් එක පා කරන දවසට දවස් දෙකකට පෙර ඩොලර් ලක්ෂ 5ක් සහ ලක්ෂ 2ක් බැගින් ලක්ෂ 7ක් දින දෙකකට පෙර මම දන්නේ මේ කොහොමද පාපන්දු සංගමේ සභාපතිතුමා දන්නේ දවස් දෙකකින් මේක යන්න තියෙනවා මේ ගේම් එක ගහගන්නේ? ඇමතිවරු, mantriවරු, නිලධාරි එකතු වෙලා ගේම් ගහන එකේ හොඳ උදාහරණයක්. තව දවස් දෙකක් තිබුණා නම් ඒ ඩොලර් account එකෙන් ඩොලර් ලක්ෂ 7 අරගෙන තියෙන කිසිම විධායක සභාවේ අනුමැතියක් නැහැ. විධායක කමිටුව දන්නේ නැහැ මේ ලක්ෂ 7 වෙන පාඩුව. ඔබතුමා ගණන් හදලා බලන 200ට විතර තිබිච්ච ඩොලර් 370 පාඩු යනකොට එකකින් රුපියල් 100ක් පාඩු වුණත් ඩොලර් ලක්ෂ 7කට කෝටි 7ක් පාඩුයි. මේවා කාගේ සාක්කුවටද යන්නේ? මෙහෙම කරපු හොර සභාපතිවරයෙකුට තමයි රාජ්‍යමතුමාලා අතස් අත්තුස්සල ඉවර වෙලා මේ දීලා තියෙන සේවා දිගුවක්. ඒ සේවා දිගුව දෙන්නෙම මෙන්න මේ තියෙන හොරකන් ටිකට හයිය හදාගන්න කියන එක විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි, මම ආනෝ රාජ්‍යමතුමා විතරයි මෙතන ඉන්නේ, ඇමතුමා නැ මේ 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 සභාපතිවරයාට ලේකම් ඉන්න කාලෙදි කරපු චෝදනා වෙනුවෙන් කෝප් කමිටුවේ නිර්දේශයක් දීලා තියෙනවා මොනම හේතුවක් කිසිම ක්‍රීඩා සංගමයක නිලතලයක් දරන්න බෑ කියලා. කිසිම ක්‍රීඩා සංගමයක පොලිසිය විමර්ශන වලින් ඇලි වෙලා තියෙනවා. ඇයි මෙයාම උස්සල තියාගන්නේ? ඇයි මෙයාම සභාවේ තියාගන්නේ? ඒක ප්‍රතිඵලය තමයි රාජ්‍යමතුනේ 207 වෙනි තැන ෆුට්බෝල් එක තියෙන්නේ. ෆුට්බෝල් එක ආය යන්න තැනක් නැහැ. ඊට වැඩිය හොඳයි ලංකාවේ පාපන්දු සංගමේ විසුරු වල දාන එක. මේ නිකන් අහිංසක මිනිස්සුන්ට මේ හැම්බෙන සල්ලි ටික පාසලකට යන්නේ නැහැ. ගමේ තියෙන සංගමයකට යන්නේ නැහැ. මේකේ නිලධාරී ටිකයි දේශපාලනච්චෝ ටිකයි බෙදා ගන්න වෙන නිසා අපි කියනවා කරුණාකරලා ගරු වගමැතුමනි මේ පාපන්දු සම්මේලනයේ ලේකම් වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසා කිසිදු ක්‍රීඩා සම්මේලනයක නිලධාරියක් දරන්න බෑ කියලා නීතිපති වාර්තාව එවල තියෙන
වෙලාවේ
ක්‍රීඩා මැතුමා කියන
අම්මේ ඔබතුමාගේ සහයට සෑම ක්‍රීඩා සංගමයකම වැරදි කරනවා නම් දූෂිත කණ දෙනු කරනවා නම් එලවන්න ඕනේ. මගේ කාලේ ඔය ඔබතුමාට තොරතුරු දුන්න මනිලාල් ප්‍රනාන්දු US මිලියන 4ක් අවභාවිතා කරලා FIFA එකෙන් බෑන් කරලා අද ජීවිතාන්තය දක්වා ක්‍රීඩා කිරීම තහනම්. මනිලාල් ප්‍රනාන්දු දූෂණ ගණ දෙනු කරලා ඔය සියලු කටයුතු කරලා බෑන් කළා ක්‍රීඩා අපි තහනම් කරා. ඒ නිසා කවුරු හරි වැරදි කරා නම් ඒක කරන්න ඕනේ මමත් එකගයි. ඒ නිසා ජස්වර් වමනක් නෙවෙයි මනිලාල් ප්‍රනාන්දු හොරකම් කරත් කියන්නේ.
ගරු හිටපු ක්‍රීඩා ඇමතුමනි ඔබතුමා හිටපු ඇමතිවරයා විදිහට ඒ තීන්දුව ගත්තා නම් ඒක මේ රට වෙනුවෙන් කරපු හොඳ දෙයක්. හැබැයි එහෙම උනායි කියලා මේ අද ඉන්න මිනිහට හොරකම් කරන්න දීලා පාඩු වෙන්න බෑනේ. මට තියෙන ප්‍රශ්නේ ඒ සභාපති හොරකම් කරන එක නෙමෙයි. ඇමතිවරු මේ හොරකම් කරන සභාපතියට තව දිගු දෙනවා. තව සභාපතිකමට දිගු දෙනවා. මගේ වෙලාව දෙන්න විදියක් නෑ. මට තා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා
රෝණිත් සනාගමත ඔබතුමා මේ කතාවෙන් පස්සේ ඔබතුමාගේ කතාවෙන් පස්සේ පිළිතුරු
දෙන්න වෙලාවක් තියෙනවා. ඔබතුමාට වෙලා නෑ. පස්සේ උත්තර දෙන්න. නෑ රාජ්‍ය ඇමතුමා ආන විනාඩි 5ක් දෙනවලු. ලියා ගන්න.
කවුද විනාඩි 5ක් දෙන්නේ?
ඇමතුමාගේ. හරි.
නෑ ඔබතුමා
ඊළඟට
මම විනාඩි 3යි තියෙන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මිනිත්තු 3ක කාලයක් තියෙන ඔබතුමාට. මිනිත්තු 3ක් තියෙනවා.
ඔව් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අද අපේ රටේ මේ අත්වලා තියෙන ඉරණමේ හේතුව ඕකයි. රාජ්‍ය නිලධාරීන් වැරදි කරනවා. ඒ වැරදි කරන්න සහයෝගය දෙන දේශපාලනච්චෝ දැන් මේක හොඳට පේනෝනේ. ඇමතිතුමා දිගු දීලා තියාගන්නේ මේ රටේ තියෙන පාපන්දු ඩොලර් account එකෙන් හොරකම් කරු මිනිහා. ඒ හොරාට හයිය දෙන ඇමතිවරයා ඉන්නකොට ඇමතිවරයා වක්කීම අනිවාර්යෙන් බාර ගන්න ඕන. ඒ වගේම අද විශේෂයෙන්ම කියන්න තියෙන දැන් කීයේ ඉතින් දැන් ඉතින් ඇයි වාඩි වෙන්න? ඔයා හොරකම් කරා.
රෝණසිසනාගමත්ත ඔබතුමාට තා මිනිත්තු 3කට පස්සේ අවස්ථාව දෙන්න.
මට වෙලාව නෑ නැත්තම්. ඊළඟට අපේ රටේ ක්‍රීඩාව ගැන ඊට වැඩි කතා කරන දේ තරුණයන්ට සලකන රට දන්නෝ. මම කැමති කතා කරන්න පළාත් පාලන විෂය ගැන සාකච්ඡා වෙන වෙලාවේ දැන් පළාත් පාලන ඡන්දේ අලුත් අපේ පරණ ක්‍රමයේ තියන අගමැතිතුමත් කැමැත්ත ප්‍රකාශ කරා. ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. මමත් හිටපු පළාත් පාලන ආයතනයේ සභාපතිවරයෙක් විදිහට මේ රටේ නැවත වතාවක් දක්ෂයොන්ට ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරේ සභාපතිවරයෙක් වෙන්න මනාප දෙන්න පුළුවන් ක්‍රමවේදය හදන්න එතුමා එවැනි ක්‍රියාමාර්ගයකට පත් කිරීම සම්බන්ධ ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේ රටේ අගමැතිවරයා. ඔබතුමා මේ රටේ අගමැතිවරයා. දැන් මංගාව තියෙනවා ඔබතුමාගේ රාජ්‍ය අමතිවරු දෙන්නයි අගමැතිතුමාගේ මේ බලතල ටික. ඔබතුමා ජ්‍යෙෂ්ඨ අමතිවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් හිටපු 14ක් මේ අමතිවරු වතුනේ අද අගමැතිවරයා. ඔබතුමා මේ රටේ දැන් අද ඉල්ලන තරුණයන්ට හයිය දෙන්න ඕන කියන තැන කප්පාදු වෙලානේ. මේ රාජ්‍ය අමතිවරු දෙන්නට දීලා තියෙන ආයතන දෙක බලන්නකෝ. මෙතුමාට දීලා තියෙනවා මට පේන විදියට දේශීය ණය හා සංවර්ධන අරමුදල විතරයි. මේ කොච්චර දක්ෂෙක්ද? මේ වගේ දක්ෂ අමතිවරුන්ට මම අනේ අමතිවරුන්ට අවස්ථාව දෙද්දී ඔබතුමා ආයතන 13ක් කියාගෙන ඒ තරුණ මන්ත්‍රීවරු දෙන්නට දීලා තියෙන්නේ රාජ්‍ය අමතිවරු දෙන්නේ. එහෙම කරන්න එපා. ඉතින් මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276කින් 341ක් පළාත් පාලන ආයතන තියෙන අපේ රටේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 මූල්‍ය ප්‍රකාශන වලට අනුව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මේ නගර සභා ප්‍රාදේශීය සභාවල විගණන වාර්තා. මම කැමති මේ ගැන එකින් එක කියන වෙලාවක් නැතත් මෙන්න මේ අනාවරණය වෙච්ච කාරණා වලින් කීපයක් මට අදාළ වේ. එක, කටුවන ප්‍රාදේශීය සභාවේ මිද්දෙනිය සුපිරි වෙළඳසැල් සංකීර්ණය අවුරුදු 50කට බදු දීලා අවුරුදු 10න් 10 කඩ 9ක් බෙදලා තියෙන්නේ මහජන බැංකුවට. කඩ 9ක් අවුරුදු 50කට දීලා අවුරුදු 10න් 10 ඔබතුමාගේ දිස්ත්‍රික්කේ අවුරුදු 10න් 10 අලුත් කරන අඩුපගානේ කිවිසුම අලුත් කළේ නැහැ. මෙන්න විගණනෙන් අහුවෙලා තියෙනවා. ඒ වගේ තියෙනවා කුරුණෑගල මහනගර සභාව. කුරුණෑගල මහනගර සභාවේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් නාගරික සභාවට අය ආදායම් ලබන හෝටලයක් කඩා ඉවත් කිරීම වෙනුවෙන් ඒ නිලධාරීන්ට නඩු පැවරීම වෙනුවෙන් වරෙන්තුනිකුත් කිරීම වෙනුවෙන් නීතිඥයෝ පෙනී සිටීම වෙනුවෙන් 2020 11 7 වෙනිදා රුපියල් මිලියන 5.15 මම අවසන් කරනවා ගරු කිරියල් ඇමතුමාට කියලා මතා විනාඩියක් ඉල්ල ගන්නවා මේක අවසන් කරගන්න ඒ වගේම 2020 12 1 දින මිලියන 2.65ක් මිලියන 7.8ක් ලක්ෂ 78ක් ලක්ෂ 78ක් කුරුණෑගල නගර සභාවේ මුදල් වෙන් කරලා තියෙනවා මේ පිස්සු නගරාධිපතිවරයෙක් මේ හෝටලයක් කඩලා දාලි වෙලා වෙච්ච හානිය වෙනුවෙන් නිලධාරින්ට නීතිඥ සහාය ලබා ගන්න. මිනිස්සු බදු ගෙවයිද? මිනිස්සු බදු ගෙවල වැඩක් තියද? ලක්ෂ 78ක් නීතිඥයන්ට ගෙවන්න වෙන්නේ මේ නගරාධිපතිලා පිස්සු කෙලින්න ගියාම ඒක නතර කරන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිතුමා අතිගරු ජනාධිපතිතුමා කරු ප්‍රකාශින් මගේ කතාව සංගණ එතුමා කියනවා බුදුන් වහන්සේ සම්මඤ්ඤල නිකා සූත්‍රයේ ණය ගැනීම ගැන මෙවැනි අදහසක් ණය ගති උත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනයටයි නමුත් අපි කලේ මොකක්ද ලෝකේ වෙනත් රටවල ජනතාව වෙහෙස මාන්සිවි එකතු කරගන්න බදු මුදල් අපි ණයට අරගෙන අපිට සිත්සේ පාවිච්චි කරා ඒකෙන් හරියටම කියනවා නම් අපි අපේ රටේ ක්‍රියාත්මක කරේ අපිට ඕන දේවල් අර අනුන්ගේ ණය මුදලින් මගුල් කෑවා වගේ කියලා ජනාධිපතිතුමා කියනවා. එතකොට ඒ කතාව ඇත්තටම ගරු ඇගමැතිතුමා සාක්ෂි දරන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රකාශය මම හිතන්නේ ඇත්තම අදාළ වෙන කාරණාවක් මහින්ද රාජපක්ෂ මහත්මයා ඉඳලා ආණ්ඩුවේ සියලු දෙනාට. සෝ අපි කියනවා මේ රට විනාශ කරා ඇති. මේ රට තවදුරටත් විනාශ කරන්න නිලධාරීන්ට හයිය දීලා තමන්ගේ ගේම් එක ගහගන්න එක නතර කළා රටට නිවැරදි ගමනක් යන්න පාර කියන්න ජනතාවට තමන්ගේ පාලකය තෝරගන්න පුළුවන් අවශ්‍ය පරිසරය හදන්න ඒක තමයි ඔබතුමාලා මේ වෙලාවේ කළ යුතු කාරණාව කියමින් මගේ අදහස් දෙක
බෝවෙන්සිත කර්මන්තවා කර රෝහණ දිසානායකවන්තවා පිළිතුරු දෙන්න
නියෝජ්‍ය කතානායකතුමනි
කෙටියෙන් දෙන්න
කතාවෙන් කතා කරන්නේ නමුත් එතුමා මහා ලොකු චෝදනා ගොඩක් කරා ඉතින් ඒවට මම හිතන්නේ කෙටියෙන් මම පුළුවන් උපරිම අපකාරයෙන් කරන්න පහුගිය කාලේ මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා මේ රටේ පැවති ක්‍රයිසිස් එක ඒ වගේම උද්දමනකාරී තත්ත්වයට රටේ ආර්ථික තත්ත්වයේ යම්කිසි ගැටලු සහගත කාලයක් පහුගිය කාලෙත් තිබුණා. මේ ගැටලු සහගත කාලයේ අනිත් වගේ හැම එකටම වගේම මේ ක්‍රීඩා සංගම් වලටත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා. ඒ අනුව බොහෝ සංගම් අක්‍රීය භාවයට පත් වෙලා තිබුණා. ඒ අය ඉල්ලීම් කරලා තිබ්බා නිසි වෙලාවට මාර්තු මාසේ 31 පෙර නිලවරණ තියන්න හැකියාවක් නැති බව අපිට දැනගන්න ලැබුණා. එයා ඉල්ලීම් කරපු පරිදි පාපන්දු සම්මේලනයේට, ජිම්නාස්ටික් සම්මේලනයේට, සර්ෆින් සංගමයට, හෑන්ඩ්බෝල් සංගමයට සහ එල්ලේ සංගමයට මන්ත්‍රීතුමා අපි මේවා අහගෙන හිටිය තොඳයි ඔබතුමා. එල්ලේ සංගමයටත්
කෙටියෙන් හරි ඔබතුමා අහගෙන ඉන්නේ ඔබතුමා උත්තර දෙන්න.
එල්ලේ සංගමයටත් මේ කාලය දික් කිරීමේ අවස්ථාව අපි ලබා දුන්නා. එතකොට ඒකම පාපන්දු සම්මේලනයේ ජස්වර් කියන කෙනාට ලොකු චෝදනා පත්‍රයක් තිබුණා. ඒ චෝදනා පත්‍රය අනුව ඔහු අධිකරණ ඉස්සරහට ගිහිල්ලා තිබ්බා. ඒ අධිකරණ ඉස්සරහට ගිහිල්ලා තියෙන වෙලාවක මන්ත්‍රීතුමා අපිට කොහොමද නිලවරණ පවත්වන්න බෑ. මොකද අධිකරණයේ ඒ තීන්දුව අපිට ලබා දිය යුතුයි. ඊට පස්සේ තමයි ප්‍රබල නිලවරණ පවත්වන්න. දැන් අන්න අධිකරණයේ නිදහසලා තියෙන ලබන මාසේ අපි ඒ නිලවරණය පවත්වනවා. ඒ නිලවරණය පවත්වන්න සඳහා නිලවරණ කමිටුවක් පත් කළා. ඒ අවශ්‍ය කටයුතු කරනවා දැන්. ඒක කිසිසේත්ම රොසාන් රණසිංහ අපේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා විසින් එතුමගේ පෞද්ගලික මත සිද්ධ කරපු දෙයක් නෙමෙයි. ඒක අධිකරණ ඉස්සරහට යාම නිසා ඇති වූ කාල පරක්කුවක් පමණයි එතන තියෙන්නේ. ඒක එතුමගේ උමනාවකුත් නෙමෙයි, මගේ උමනාවකුත් නෙමෙයි. සාමාන්‍යයෙන්
අවසන් කරන් කැටියම්
කියනවා. අපි ඔබතුමාට කියන්න ඕනේ ක්‍රීඩාවෙන් මෙතන හම්බ කරන්න කිසි කෙනෙක් ඇවිල්ලා නැහැ මන්ත්‍රීතුමා. සමහරට ඔබතුමා යෝජනා ඔබතුමා චෝදනා කරනවා ඇති. ඔව්.
අර USD 500 එකේ 200 එකේ අරගෙන මොනවද කරේ කියන්නකෝ. ඒ අරමුණ මොකද්ද?
ඒක මන්ත්‍රීවා තියන්නේ අපිට නෙමෙයිනේ. ඒක නිලවරණ කමිටුවේ සභාපති නිලවරණ කමිටුවේ පාපන්දු සම්මේලනයේ සභාපතිවරට තමයි ඒ මුදල් බෙදීමේ අයිතිය තියෙන්නේ. ඕනෑම සම්මේලනයක මුදල් දිස්ත්‍රික් වලට හෝ ඒ සංගම්මට ලබා දීමේ අයිතිය තියෙන්නේ ඔවුන්ට. ඒ නිසා මේක අමාත්‍යාංශයේ අමතුමාවත් ලේකම්වරයාවත් අපේ කාර්ය මණ්ඩලයවත් මමවත් අපි දුන්න එකක් නෙමෙයි.
හරි.
ඒ සභාපති රවිසින් ලබා දුන්න දේවල් තමයි තියෙන්නේ. හැබැයි ඔහුට චෝදනා තියෙනවා. ඒ චෝදනාවට විරුද්ධව ඔබතුමා ඉන්න තැන තමයි මම ඉන්නේ. ඔබතුමා ඉන්න තැන තමයි මම ඉන්නේ.
හරි බොහොම ස්තුතියි කරනවා.
ඒ වගේම මේ වෙලාවේ පැහැදිලි කරන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ පාපන්දු පොළවේ සෙල්ලම් නොකරන පාපන්දු ඕනෑම ක්‍රීඩාව සෙල්ලම් නොකරන එහෙත් පේපර් සංගම් මත විශාල ප්‍රමාණයක් මෙරටේ බිහි වෙලා තියෙනවා මේ මුදල් හින්දා පේපර් ඇසෝසියේෂන්ස් මම හිතන්නේ ඒක හරි අපරාධයක් මෙරටේ ක්‍රීඩාවට අද මේ තත්ත්වෙටපත් වෙන්න පාපන්දු මේ ඕ සංගමුණ මේක ඇතිවලා තියෙන එක නිසා ඔබතුමා කරන චෝදනාව
ඉතුරු ටික ඔබතුමාගේ පිළිතුරු කතාවට
ප්‍රතික්ෂේප කරනවා රොසන් රණසිංහ මහත්මයා
බොහොම
නිවැරදිව ක්‍රීඩා එතුමාට සල්ලි ඕනේ නැහැ වෙනකොහෙන්වත්
හරි බොහොම ස්තුතියි ඔබතුමා
ඔබතුමා වගේ ගේමින් කටයුතු කරන අමතිවරයෙක් කියන කෙනෙක් මේවලා මතක් ගන්න
බොහොම ස්තුතියි කිරියල් මහත්මයා
විනාඩියක් ගරු එමෙතුමත් ඉන්න එක හොඳයි දැන් අපේ රටේ ක්‍රීඩාවට දේශපාලන ඇඟිලි ගැසින් ගන්නවා කියලා සම්මනේ මතයක් තියෙනවා ඊයේ ඇමරිකන් තානාපතිතුමියත් ඔබතුමා දකින්න ඇතිනේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරුවා ඇමරිකන් තානාපතිතුමිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරුවා අපේ රටේ ක්‍රීඩා සංගම් වලට දේශපාලනේ ඇවිල්ලා යම්මන් බලපෑම් ඇති කරනවා කියලා ඉතින් මේක ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒක නැති කරන්න පියවර ගන්න ඉතින්
හරි බොහොම සුති ගරු වජිර අබේවර්ධන මහත්මයා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දවසේ පළාත් පාලන අමාත්‍යාංශයත් ඒ වගේම සදෙච කටයුතු රාජ්‍ය පරිපාලන සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් කරුණු කීපයක් ප්‍රකාශ කරන වෙලාවේ මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමා ඉතා පැහැදිලිව අපේ ඊළඟ ඉලක්කයන් සම්බන්ධයෙන් කරුණු කාරණා ප්‍රකාශ කළා. කෙසේ හෝ අපි අයවැය කතාව බැලුවොත් රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැඩි පිරිසකට සියලු දෙනා කියන කාරණේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන ලබන දුෂ්කර තත්ත්වයන් ප්‍රවාහන වියදම් ඉහළ යාම, විදුලි බලය හා ජලගාස්තු වැඩිවීම හා අධික ආහාර උද්ධමන හේතුවෙන් මාසික වැටුපතුල වියදම කළමනාකරණය ගැනීමේදී රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටින බව මා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. තවද රජයේ නව වැඩපිළිවෙල තවත් වසරක් පමණ ගතවන විට ආර්ථිකය යහපත් අතට හැරි රජයේ ආදායම වැඩි වේ යයි අපේක්ෂා කරනවා. එමෙන්ම අප විසින් යෝජනා කරන රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණද සහිතව ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමටද හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව 20-23 වසර අගවන විට රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි වෙතයි විශ්වාස කරනවා කියලා ජනාධිපතිතුමා අයවැය කතාවේ ප්‍රකාශ කරලා තිබෙනවා. මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අමාත්‍යාංශයත් ඒ වගේම අපේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයත් රොෂාන් රණසිංහ ඇමතුමා සහ රෝහණ රාජ්‍ය ඇමතුමාත් ඒ වගේම අශෝක ප්‍රියන්තත් වක්කුඹුර ඇමතුමාලත් ඉතාම වගකිව යුතු අමාත්‍යාංශයක්. එක පැත්තකින් ප්‍රධාන ලේකම්ලා, අනිත් පැත්තෙන් දිසාපත්තුමාලා 25 දෙනා, අනිත් පැත්තෙන් ප්‍රාදේශීය ලේකම්ලා 332 දැන් 377ක් කරලා තිබෙනවා අපි ඒ කාලේ වෙනස් කිරීමක් කළා. ඒ වගේම ග්‍රාමනිධාරිව සම 14022ක් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක්. මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන ප්‍රධාන වෙනස්කමක් අවශ්‍ය කරලා තිබෙන අවස්ථාවක්. මොකද මේ රාජ්‍ය යාන්ත්‍රණය හකුලනවද, ශක්තිමත් කරනවද, එහෙම නැත්නම් අලුත් ජාතික සභාව බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මාලාව ඔස්සේ අදාළ වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවද කියන කාරණයට මම හිතනවා රජයේ හැටියට මුණ දී යුතුව තිබෙනවා. මට අවස්ථාව තිබුණා 2001-2004 අප්‍රේල් 10 දක්වා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හැටියට මේ වැඩ කටයුතු එදා මෙහෙවන්න අවස්ථාවක් තිබුණා 2001-2004 කියන කාලවකවානුවේදී. මට මතකයි ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එතුමා සභාපතිත්වයත් මම උපසභාපතිත්වයත් දරපු රාජ්‍ය යාන්ත්‍රණයේ සම්පූර්ණ පරිවර්තනයක් ඇති කරන්න අවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කළා. ඒ විධිවිධාන වලදී මට මතකයි මගේ අතේ තිබෙනවා ඒ අවස්ථාවේ ලෝක බැංකු ව්‍යාපෘතියේ ලියවිල්ල එක පිටුවයි මම මේක හැන්සාඩ්ගත කරන්න කියලා ඉල්ලනවා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ලෝක බැංකුව ඒ අවස්ථාවේ බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ පරිවර්තනයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඩොලර් මිලියන 98ක් 2003 වෙනකොට එකඟත්වයක් ආව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න ඩොලර් මිලියන 98ක් ලබා දෙන්න එකඟතාවයකට පැමිණිමින් තිබුණා. ඒ ලියවිල්ල මම කියනවා හැන්සාඩ් ගත කිරීම වැදගත් කියලා. ඒ වගේම ඉන් පස්සේ රාජ්‍යාන්තරය වෙනස් වුණාට පස්සේ ඒ සඳහා එවකට අමුණුගම ඇමතුමා කටයුතු කරා. ඊට පස්සේ මුලදී දොඩංගොඩ ඇමතුමා ක්‍රියා කළා. පසුව අමුණුගම ඇමතුමා ක්‍රියා කරන්න උත්සාහ කළා. කෙසේ හෝ රාජ්‍යාන්තරණයේ අවශ්‍ය කරන වෙනස්කම කරගැනීමට අපෝසත් වුණා. ඒ අපෝසත් වෙච්ච තැන ඉඳලා අද වෙනකන් රාජ්‍යාන්තරණයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ජාතික සභාව හරහා බලන්නේ මේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ සම්පූර්ණ වෙනසක් ඇති කරගන්න. දැයි ජාතික සභාවට ඕල් අයිලන්ඩ් සර්විසස් ඇවිල්ලා කරුණු කිව්වා. ඒකට ආවා පරිපාලන සේවා සංගමය, ඒකට ආවා වෛද්‍යවරුන්ගේ සංගමය, ඒකට ආවා ඉංජිනේරුවන්ගේ සංගමය, ඒකට ආවා ඇග්‍රිකල්චර් සර්විස් එකේ අය, ඒකට ආවා ඕල් අයිලන්ඩ් සර්විසස් බොහෝ දෙනා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ කරුණුකාරණා ඉදිරිපත් කරා. අවශ්‍ය කරන රාජ්‍යාන්තරණය කොහොමද වෙනස් කරගන්නේ. දැන් අපි ඒ අයට මමත් කිව්වා ඒ වෙලාවේ කරුණා කළා ඕගොල්ලන්ගේ අතරේ තියෙන මතභේද අවසන් කරගන්න එකට වාඩි වෙලා. දැන්ට ඒගොල්ලෝ වාඩි වෙමින් ඉන්නවා. ඒගොල්ලෝ එකට වාඩි වෙලා තීන්දුවක් ගන්න තිබෙනවා. පරිපාලන සේවයයි එහෙම නැත්නම් ඉංජිනේරු සේවයයි වෛද්‍ය සේවයයි මේවයි තියෙන පරිපාලන යාන්ත්‍රණය කොහොමද අදට ගැලපෙන ලෝකෙට ගැලපෙන යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. ඒ ජාතික සභාවේ ඒ කතිකාවිතා වැදගත්. අපි එතනින් ගමන් කරන්න තිබෙනවා මේ රාජ්‍ය යාන්ත්‍රණය අවශ්‍ය කරන වෙනස්කම් සඳහා අවශ්‍ය පියවර ගන්න. දැන් අපිට අවස්ථාව තිබුණු අවස්ථාවේ මට මතකයි අපි රාජ්‍ය යාන්ත්‍රණේ ආපහු අපිට 2015 2019 මේක හසුරුවන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවෙත් අපි බැලුවේ කොහොමද රාජ්‍ය යාන්ත්‍රණය මේ වෙනස්කම් ටික රටට ගැලපෙන පරිදි වෙනස් කරගන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට අපි ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගැනීම එදා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ක්‍රියාත්මක කළා. දැන් උදාහරණයක් ඇටියට එදා ලංකාවේ විශාලම පරිපාලන දිස්ත්‍රික්කයක් ගම්පහ ඉතාම නරක තැනක තිබෙන්නේ. විශාල ජනගහනයක් ඉන්න අපි ගත්තොත් අත්තනගල්ල ග්‍රාම සේවසා 150ක් විතර. දැන් ඒ වගේම මැතිවරණ කොට්ටාස තියෙනවා ග්‍රාම සේවසම් 50-75 තියෙන. ජනගහනය විශාල ප්‍රමාණයක්. විශාල අර්බුදයක්. තිඹිරිගස්සේ අය ගත්තොත් තව විශාල අර්බුදයක්. ඊළඟට මට්ටක්කුලිය ගත්තොත් එක තැන පවුල් 20,000යි එක ග්‍රාම සේවකයි. එතකොට බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනවා විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය, විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 32ක් තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කය. එතකොට මේවා බරපතල ඛේදවාචක බවට පත් වෙලා තියෙනවා. තිඹිරිගස්සේ අය ගත්තොත් පවුල් 7,000කට එක ග්‍රාම සේවකයි. සමහර තැන්වල පවුල් 800-1,000ට එක ග්‍රාම සේවකයි. දැන් මේවා අපි අලුත් වෙනස් කිරීම් කළ යුතුව තිබෙනවා. එතකොට විශේෂාර ඇමති කාලේ මට මතකයි අග්‍රාමාත්‍යතුමාගේ පූර්ණ සහය ලැබුණා. ඒ වෙලාවේ අපි ගම්පහ, පොළොන්නරුව, රත්නපුරේ, මාතලේ, කිලිනොච්චිය, මුලදිව්, කොළඹ, කළුතර, මඩකලපුව. මඩකලපුව තාම වැඩ අවසන් නොවී තියෙනවා. ගම්පහ බිලියන 3.5ක් විතර වියදම් කළා තියෙනවා. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම අරගෙන ඉන්න ගම්පහ එකම සංකීර්ණයකට. පොළොන්නරුව අවසන් කරා. ඒකට 1.8 බිලියන් වියදම් කරා. බිලියන එකකට ආසන්න මුදලක් මඩකලපුවට මේ ආයෝජනය කළ තිබුණා. ඒ දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න. ඒ වගේම අපි බැලුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 ශක්තිමත් කරන්න. දැන් ගාල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, හවරාදුව, හික්කඩුව සේරම හදලා තියෙන්නේ. අවශ්‍ය පාසුක ඔක්කොම දීලා අපි බැලුවොත් කළුතර විශාල ප්‍රමාණයක් හදාගෙන ගියා. යාපනය ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16යි විශාල ප්‍රමාණයක් හදාගෙන ගියා. එතකොට අපි බැලුවා නිලසෙවන කාර්යාල 14,000ක් හදන්න. මේ ඉන්න රාජ්‍ය සේවකයෝ 4 දෙනා එක තැනක වාඩි කළා මුළු රටේම පරිපාලනය එක තැනකට ගේන්න. දැන් උදාහරණයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මගේ මතකයේ හැටියට ග්‍රාම සේවකයන් 300 ගානයි නිලසෙවන කාර්යාල 300 ගානම අවසානයේ ස්වදේශ කඩිත්තු අමාත්‍යාංශයේ තිබුණු ලක්ෂ 5000ක මුදල අපි වෙන් කළා නිලසෙවන කාර්යාල 300 ගානම හදල එක දවසක විවෘත කළා. එතකොට අපි බැලුවා ගාල්ල දිස්ත්‍රික්කයේ 800යි කොළඹ තව ගානක් මේ 14000ම හදලා මහජනයට ඒ හතර දෙනාම එක ස්ථානකදී හම්බ වෙලා අදාළ වැඩේ කරගෙන යන ඉලක්කය සම්පූර්ණ කරන්න. දැන් මේකට එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවලේ අපිට අවශ්‍යතාවය තිබුණා මේ එක පැත්තකින් පරිපාලනය ශක්තිමත් කරන ගමන්, පරිපාලනය අවශ්‍ය කරන ඉලක්ක සම්පූර්ණ කරන ගමන් සම්පූර්ණ කොහොමද රාජ්‍ය ආන්තරණය දැන් තියෙන ලෝකෙට ගැලපෙන පරිදි වෙනස් කරන්නේ? දැන් මේ තියෙන ආයතන සංග්‍රහය තවදුරටත් අරගෙන යනවද? මම හිතනවා ඒක දැන් විශ්‍රාම ගැන්විය යුතු කාලය ඇවිල්ලා. එහෙමනම් තරම් කරන්න බැරි වෙයි පෞද්ගලික අංශයත් එක්ක. අපිට බැරි වෙයි, අපිට අනාගතේ ඕන වෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජනාධිපතිතුමා ප්‍රකාශ කළ තියෙන අයවැය වාර්තාව අනුව අපිට ඕන වෙයි නියාමන කොමිෂන් සභා 300 ගණනක්. ඒ කියන්නේ අපි රාජ්‍යාන්තරණය කොහොමද ව්‍යාපාර නියාමනය කරන්නේ? රාජ්‍යාන්තරණ කොහොමද රටේ අලුත් වෙනස්කම් එක්ක මුහුණ දෙන්නේ? රටේ තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන ඉලක්කය සඳහා රාජ්‍යාන්තරණය කෙසේද වෙනස් කරන්න ඉලක්කය සම්පූර්ණ කළ යුතුව තිබෙනවා. දැන් මේ කාරණේ මම මතක් කරේ වෙන හේතුවක් නිසා නෙමෙයි, ඊටාම ප්‍රශ්නයක් සම්පූර්ණ රාජ්‍යාන්තරණේ. එන රාජ්‍යාන්තරණේ සම්පූර්ණ අලුත් ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ වෙනස් විය යුතුව තිබෙනවා. දැන් මට මතකයි ගම්පහයි ගාල්ලා එක දවසේ මුල්ගල් තිබේ. ඇමති වෙනස් වෙලා ගියාම හිතනෝ නෑ ගාල්ල පව කරන්න ඕන. ඒක වැරදි. ගාල්ලට ආයෝජනය කළ දෙනෝ බිලියන 1ක්. එතකොට ඒකේ වැඩ අපි අවසන් කරනවා. මම දැක්ක කවුද ඇවිල්ලා කියනවා ටීවී එකට ඒකට ආයෝජනය කරන එක වැරදි කියලා. නෑ අපි ඒක ගණනය කරලා බලලා අවශ්‍ය තීන්දුව හරියට අරගෙන තියෙන්නේ. ඒකයි අපි තීරණය කරලා තියෙන්නේ. රජයේ බදු මුදල් නැතුව හදලා දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ විවෘත කරන දවසේ එක පුජ්‍යලයක ගාල්ලේ ඇවිල්ලා කිව්වා, එතුමා ඉංගලන්තේ ඉන්නේ, ඒ සෝමරත්න පදරමේ තිබිච්ච ලක්ෂ 500ක චෙක් පතක් අගමැතිතුමාට බාර දුන්නා. බලන් ඉඳලා රාජ්‍යාන්තරණයේ වෙනස. ඒක ගාල්ලේ දිසාපතිතුමා ළඟ තැන්පත් කරලා තිබෙනවා. දැන් පුළුවන් ඒකින් රජ්‍යම අපේ මොහන් ඇමතිතුමාගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ හදන්න. එතුමාගේ ඉඩමත් නිකන් ලියලා දුන්නා. දැන් ඒකවත් ක්‍රියාත්මක කරන්න අපෝසත් වෙන යාන්ත්‍රණයක්. ඊළඟට අපිට ඒ අවස්ථාවේ චෙක්පත අග්‍රාමාත්‍යතුමාට බාර දුන්නේ අමාත්‍යාංශයේදී. අද වෙනකන් දිසාපති ළඟ තැන්පත් කළා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරගන්න ක්‍රියාදාමයක් අවශ්‍යයි. දැන් ඒ වගේම මේ අමාත්‍යාංශයට තිබෙනවා රටේ වැදගත් ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව. එතකොට සිලෝන් පීරියඩ් එකේ ඉඳලා අනපනත් අනුව ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තියෙන ස්වදේශ කඩිතු අමාත්‍යාංශය. දැන් මේක ඉඩම් ඇමතිතුමා යටතේ නෙවෙයි, ඉඩම් ඔප්පු තියෙන්නේ. ඒ සිලෝන් පීරියඩ් එකේ ඉඳලා එන නීති රීති පද්ධතිය අනුව මේ සභාවේ ඉන්න ඕන කෙනෙක්ගේ ඔප්පුව තියෙන්නේ ස්වදේශ කඩිතු අමාත්‍යාංශයේ. දැන් මේ දෙපාර්තමේන්තුවට වයසයි අවුරුදු 170ක්. මම බාරගත්තාම අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුමාට ලියුමක් එව්වා, මේක ලෝකේ 180 වෙනි තැන තියෙන්නේ, මේක දිහා බල්ල වෙනස්කමක් කරන්න කියලා. එතකොට බාර ගන්නකොට 180 ලෝකේ ණය බාර ණය දෙන්න ආවහම මහ බැංකුවේ අධිපති එවපු ලියුම් මගේ ළඟ තියෙනවා. බොහොම ස්තුතියි කියලා ගත්ත පියවර වලට. මොකද අපිට ණය දෙන්න ආවහම හොර ඔප්පු, හොර ඐඩෙන්ටි කાર્ඩ්, හොර උපැන්න, හොර ලියකියවිලි හදන ප්‍රධාන මධ්‍යස්ථානයක් හැටියට ලෝකෙ පිළි අරන් තිබුණේ. අපි මේක විශාල වෙනස්කමක් ඇති කළා. ලෝකේ පළවෙනි 100 ගෙනාවා. ලෝකේ පළවෙනි 100 කිසිම රාජ්‍ය නායකෙක් ඒ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා නැහැ. මා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්තරේට ගිහිල්ලා අද මේ රටේ පුරවැසියෙක් ඉල්ලුම් පත්‍රයක් දාලා ඇහුවොත් මේ අපේ ඉඩමේ පත්තිරු තියෙනවද කියලා අස්ථානගත වී ඇත උත්තරය. සල්ලිත් නැහැ, ලිපිගොනුත් නැහැ. දැන් උදාහරණයක් ගත්තාම බොරැල්ල තිබෙන බන්ධනාගාර ප්‍රදේශය අක්කර 30කට ආසන්නයි. ඒකේ ඇත්ත හිමිකරුවන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පරම්පරාව. ඒගොල්ල අහනවා මේක අදාළ ලියකියවිලි තියෙනවද කියලා. එතකොට කියනවා අස්ථානගත වී ඇත කියලා. මම ඇමති වුණාම ස්ථානගත කරා.
කොහොම දන්නවද? කාර්යාලය තියෙන බඩු දෙන්නේ නැහැ. කොළ ගලවලා තියෙන්නේ. එතකොට ලෝකෙ පිළිගන්නේ නැහැ ලංකාව හොඳ තැනක් හැටියට. ඒ නිසා තමයි අර අයවැය කතාවේ ජනාධිපතිතුමා දාලා තියෙන්නේ ඉඩම් සම්බන්ධයෙන් ලෝකෙ පිළිගත් ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි කියලා. හැම ආයෝජකෙක්ම බයයි. දැන් මේකේ විශාල වෙනස්කම් කරමින් තිබියදී තමයි ආපහු මේ තත්ත්වය ඇති වුණේ. අපි අධිකරණ බල ප්‍රදේශ අනුව ඒවකට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා සමගම කතා කළා. අධිකරණ බල ප්‍රදේශ අනුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අපි ආපහු වෙනස් කරගෙන ගියා. දැන් ඒවලේ මම කැබිනට් පත්‍රිකාවක් දැම්ම බද්දගම, උඩුගම, කැස්බෑව, කඩුවෙල, වලස්පුල්ල, කුණ්ඩසාලේ, වාරියපොළ. දැන් බලන්න ඇමති ගියානේ. ඇමති ගිය නිසා ඊළඟට නිලධාරි හිතනවා එන ඇමති සන්තෝෂ කරගන්න කරන්න ඕන වැඩේ තමයි. අර ඔක්කොම ටික කරා. බද්දගමයි උඩුගමයි අර. ඒ මොකද මේ හදන්නේ? මේ එන මේක නිසා තමයි අපි කියන්නේ නිලධාරීන්ගේ ආරක්ෂාවටත් උදව් වැඩේ තමයි. ජාතික ප්‍රතිපත්තියක් රාජ්‍ය ආන්ත්‍රණය හසුරවන්න අවශ්‍යයි. ඒකට පක්ෂ විපක්ෂ ඔක්කොම ඇවිල්ලා කරුණු කිව්වහම කාටවත් එක වෙනස් කරන්න බෑ. එතකොට අපි එතෙන්ට ගමන් කරේ නැත්තම් අපිට ලොකු ප්‍රශ්න රාජ්‍ය සේවය ඇතුලේ තිබෙනවා. දැන් මේ රාජ්‍ය ආන්ත්‍රණයේ තියෙන ප්‍රශ්න මේ රාජ්‍ය සේවකයන්ගේ ගත්තොත් මං අයවැය කතාවේදී කිව්වා වහාම බදු මුදල අඩු කරන්න කියලා. දැන් බදු මුදල් වැඩි කරාම කොහොමද මේ විදේශ ආයෝජන වැඩි වෙන්නේ? එහෙම වැඩි වෙන්නේ නැහැ. මේ රටේ ව්‍යාපාරවලට ගැහුවාම කොහොමද විදේශ විනිමය වැඩි වෙන්නේ? අපි කියනවා එක පැත්තකින් අයිතු ලාභ ලබන එක වැඩි කියලා. අයිතු ලාභ පාලනය කරන්න ඕනේ කියලා. අයිතු ලාභ පාලනය කරන්න ඕනේ කියන අපි අයිතු පොලියක් දාලා අපි කියනවා සාමාන්‍ය ජන ජීවිත නම් 140ක පොලියක් දාලා කියනවා අයිතු ලාභයක් හොයන්න කියලා. ඉතින් මම හිතනවා මේවා වෙනස් විය යුතුයි. ඒ නිසා තමයි මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ. පාර්ලිමේන්තුවේ යුතුකම තමයි වැරදි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒ පාලනය කිරීම. මූල්‍ය බලය නැහැ වෙන කාටවත්. මූල්‍ය බලය නැහැ මුදල් අමාත්‍යාංශයට. මූල්‍ය බලය නැහැ මහබැංකුවට. මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට. එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි වැරදි ක්‍රියා පාලනය කළ යුතුයි. ඒකට බය වෙන්න ඕනේ නැහැ. දැන් බලන්න රාජ්‍ය සේවකයෝ සමහර මේ කොමිටි වලට ආවහම මම පහුගිය දවස්වල
කර්මන්තුන්ට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
විනාඩි
මිනිත්තු 3ක කාලයක්.
හරි. මට මතකයි මම කොමිටියක වාඩි වුණාම මේ රාජ්‍ය සේවක මහත්තයෙක් කියනවා මේ ආණ්ඩුවේ තියෙන සුදු වළියගේ තියෙන වියදම අඩු කරගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ඉවරයි කියලා. පංකුවා කරුණා කළා ඔබතුමා මාත් එක්ක තරහ වෙන්න එපා මේ කතාව කියන්න එපා. මේක වැරදි. රාජ්‍ය ආන්ත්‍රණයේ ඉන්න සියලුම රාජ්‍ය සේවකයන්ට තිබෙන නීති රීති පද්ධතිය සමාන වෙන්න ඕන. දැන් ওই බොක්ස් එකේ ඉන්න සමහර නිලධාරීන්ට එහෙම නැත්නම් උඩ ඉන්න නිලධාරීන්ට රාජ්‍ය සේවින් නිලධාරීන්ට නීති දෙකක් තියෙන්නේ. දැන් නියෝජ්‍ය කතානායකතුමාගේ මගේගේ අපේ පඩිවලින් තමයි අපේ ටැක්ස් එක පන්නේ. අපිට අදාළ දේවල් කරන්නේ. බලන්න මේ රටේ තියෙනෝනේ රාජ්‍ය ආයතන. ඒගොල්ලන්ගේ ටැක්ස් එක ගවන්නේ මහජනයාගේ පරිප්පු වලින්, මහජනයාගේ සීනි වලින්. ඉතින් ඒක ඒ කියන්නේ රාජ්‍ය සේවල් දෙකක් නේ, ටැක්ස් ක්‍රම දෙකක් නේ. ඒ නිසා රාජ්‍ය ආන්ත්‍රණයේ ඉන්න ලක්ෂ 15ටම සමාන වෙන්න ඕන තමන්ගේ ආදායමෙන් ගන්න රජයට ක්‍රමවේදය. වෙනස් කවුරක් කතා කරන්නේ නැහැ. ඇයි බයයි බැංකුවලින් හානියක් වෙයි කියලා. එක එක තැන්වල එක එක නීති තියෙන්න බෑ. රාජ්‍ය සේවකයාගේ කොටසක් තමන්ගේ පඩියෙන් ගෙවනවා EPF ETF. තවත් රාජ්‍ය ආයතන තිබෙනවා. ඒගොල්ලන්ගේ EPF ETF ගන්න කොහෙන්ද? මහජනයාගේ පරිප්පු සීනි වලින් එන බද්දෙන්. දැන් මේවා වෙනස් නොකොලොත් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉතින් රාජ්‍ය ආන්ත්‍රණයම වැරදිනා කොහොමද රට ගොඩ යන්නේ? ඉස්සෙල්ලා රාජ්‍ය ආන්ත්‍රණය නිවැරදි කරගන්න තියෙනවා. පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ පඩියෙන් කපනවා වගේ, മന്ത്രിවරුගේ කපනවා වගේ, අනිත් රාජ්‍ය සේවකයන්ගේ කපනවා වගේ අපිත් කල්පනා කරලා වැඩ කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, මේ රාජ්‍ය ආන්ත්‍රණයේ ඉන්න අයගේ සාක්කුවේ තියෙන රුපියලට තට්ටු කරන අය කවුද කියලා රටට හෙලි කරන්න ඕන. ඒකට බය වෙන්න ඕන නැහැ. ඒක අපි හෙලි කළ යුතුමයි. කවුද ඒ කණ්ඩායම කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම කාල වේලාවට ඇති නිසා අවසාන වශයෙන් කියන්න කැමතියි, මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළෙත් අපි විශාල වෙනස්කම් ගණනාවක් කරා. විශේෂයෙන් අපි කවශ්‍යම තාක්ෂණය යටතේ අතිරේක ලේකම් නයිබුදින් මහත්මයා ඉන්නවා එතුමා දන්නවා කවශ්‍යම තාක්ෂණයේ ඔස්සේ කුණ්ඩසාලේ දබුල්ල ලංකපුර ගාල්ල හම්බන්තොට කුරුණෑගල ආඩලච්චනේ කාත්තංකුඩිය මඩමාරච්චි සහ දඹුල්ල අපි කුණු වලට විසඳුමක් දෙන්න ව්‍යාපෘති පටන් ගත්තා. මේ එකට ලක්ෂ 3500ක් විතර වැය කළා. ඉතාම සාර්ථකයි. දැන් බලන්න ගාල්ල ඇර අනිත් ඒවා ඔක්කොම ක්‍රියාත්මකයි. ඇයි මේ? සමහරලාට දෙනවා ආණ්ඩුව මාරු වුණාම වෙනස් වෙන්න ඕනේ කියලා. ඕවා තමයි ජාතික ප්‍රතිපත්ති. ඉතින් මම කියන්නේ කරුණා කළා ඔක කරන්න එපා. දඹුල්ල ඉතාම සාර්ථකයි. පෝර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඉන්දියාවේ දවසක කුණු ලංකාවේ අවුරුද්දක කුණු. එතකොට අපි ඒකට ගැළපෙන පරිදි සංශෝධනය කළා තමයි පළාත් පාලන ආයතන එක්ක සාකච්ඡා කළා. බොහොම ඉලක්කයක් ඇතුව ඒ ආයතන පටන් ගත්තේ. එතකොට අද ලංකපුර වගේ තැනක් ගත්තොත් පොඩි අසාර්ථකභාවයක් තියෙනවා. ඉන්න ජනගහනය අඩුයි. ලැබෙන කුණු ප්‍රමාණය මදි. මැෂින් එකට අවශ්‍ය කැපැසිටි එක මදි. එහෙනම් අපිට වෙන දිස්ත්‍රික්කයකට සම්බන්ධ කරන්න තිබෙනවා. ඒ නිසා මගේ කතාව අවසන් කරන නියෝජ්‍ය කතානායකතුමනි, මේවා සම්බන්ධයෙන් මම හිතනවා ඉතාම කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. ක්‍රීඩා අමාත්‍යාංශය ගැනත් අවසාන වශයෙන් මම කියන්න කැමති, ක්‍රීඩා ඇමතිතුමා විශාල කැපකිරීමකින් උත්සාහ කරනවා මේක වෙනස් කරන්න. හරිම අමාරු වැඩක්. මමත් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රීඩකයෝ පැත්තක. හැබැයි මේවා පාලනය කරන්නේ වෙන වෙන කණ්ඩායම්. අන්න ඒක වෙනස් කළ යුතුයි. ඒ වෙනස් වුණොත් අපේ රටට ක්‍රීඩාව සම්බන්ධයෙන් අනාගතයක් හදාගන්න පුළුවන්. මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ තියෙන මුදල් ප්‍රශ්නයක්. මේ මුදල් බෙදා ගන්න ක්‍රීඩකයෝ නෙමෙයි අනික් කණ්ඩායම් ප්‍රයත්න දරනවා. ඒර මේවා පාලනය කළ යුතුයි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපේ පළාත් පාලන අමාත්‍යාංශයත් සොදේජ කටිතු අමාත්‍යාංශයත් බලාපොරොත්තු වෙන ජනාධිපත්‍ය බලාපොරොත්තු වෙන ඉලක්කය සම්පූර්ණ කරගන්න අවශ්‍ය සම්පූර්ණ වෙනසක් මේ පාර්ලිමේන්තුවේ ජාතික සභාව හරහා එක ප්‍රතිපත්තියක් මේ සියලු දෙනාට ලබා දිය යුතුයි කියන එකයි අපි අදහස් කරන්නේ. බොහොම ස්තුතියි.
හරි, බොහොම ස්තුති කරමු. ක්‍රීඩා මිත්‍රයෝ,
නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරා. මට කෙටි උත්තරයක් දෙන්නේ වගේම කෙටි. ඒ වගේම වජිරාභේවර්ධන මැතිතුමත් ඒ සම්බන්ධව කතා කළා. අපි දන්නවා කිරියල්ල මැතිතුමනි මීට දින කීපයකට පෙර ඇමරිකානු තානාපතිතුමිය ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණියා අපේ ආරාධනියට. එතනදී මම පැහැදිලි කරාම ක්‍රීඩාවේ තත්වය සහ ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මැදිහත් වීම. එතුමිය පැහැදිලිවම කිව්වේ ඒක තමයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම කියලා. මොකද සමහර වෙලාවට මම ක්‍රීඩා අමාත්‍යංශයේ බාර ගන්නකොට මම හිතුවේ එදා බාර ගන්නකොට 20ක් සාක්කුවට දාගෙන 80ක් ක්‍රීඩාවට කරනවායි කියලා. හැබැයි සමහර සංගම් ඒකේ අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අය කරන්නේ ජාත්‍යන්තර සංගම් වලට ඕන හොරකමක් තක්කඩිකමක් කරලා ජාත්‍යන්තර සංගමයට ගිහිලා කියන්න බලාගෙන ඉන්නවා දේශපාලන මැදිහත් වීම කරනවායි. ඒ නිසා මේ දේශීය අද ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ? අර අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ 120ට තිබ්බ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ශ්‍රේණිගත කිරීමේ ලංකාව 207ට වැටිලා. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා අනිවාර්යයෙන්ම ක්‍රීඩාව නියාමනය කරන්න නම් අපි ක්‍රීඩා සංගම් කෙරෙහි දැඩි අවධානයක් දීලා කටයුතු කරන්න ඕන. හැබැයි සංගම් වල කටයුතු වලට අපේ කිසිම බලපෑමක් නැහැ. සෑම සංගමයක්ම මම කතානායකතුමාට ලියලා ඉල්ලලා තියෙනවා අමාත්‍යංශයෙන් කෝප් එකට කැඳවන්න කියලා. මොකද මේ සංගම් වල මුදල් කියන්නේ මහජන මුදල්. ඒ නිසා සෑම සංගමයක්ම කෝප් කමිටුවට කැඳවිය යුතුයි. සමහර සංගම් තියෙනවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිලා ලේකම්ලා දැන් අවුරුදු 18යි 20යි. ජාත්‍යන්තර සංගමෙත් පුළුවන් දෙවතාවයි 4-2. එනිසා ඔබතුමාගේ ප්‍රශ්නේදී මට කියන්න තියෙන රටම බලන් හිටපු නිසා කිරියල්ල මැතිතුමා ඔබතුමාත් ක්‍රීඩා ඇමතිවරයා විදියට කාලයක් හිටියා. මටත් ඔබතුමා ගොඩක් උපදෙස් දුන්නා. මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම වජිර අබේවර්ධන මැතිතුමා ඒ සම්බන්ධයෙන් හොඳ අවධානයකින් කතා කළා. ජනාධිපතිතුමාත් පැහැදිලිවම කිව්වේ යම් යම් තීන්දුව අරගෙන නියෝග නිකුත් කරන්න ක්‍රීඩාව අපි තැනකට ගේන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මයා. එස් මහර්තල් අජිත් මානපෙර මහත්තයා.
ඔව්. දැන් ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ සභා නිලවරණයක් තියන්නේ නැතුව නිල නොලත් සභාපති කෙනෙක් ලව්ව තියාගෙන චෙක් අස්සත් කරන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාගේ මාමණ්ඩියට ඇයිති LSR කියන ආයතනයට මිලියන 170ක් ගේ නීති විරෝධී විදිහට ගෙවලා තියෙනවා කියලා. ඒතකොට නිලවරණේවත් දැන් තියන්නේ නැත්තේ ඇයි? ජස්වර් කියන මහත්මයා තමයි පාපන් සම්මලේ සභාපති වෙලා තියෙන්නේ. අධිකරණනුත් මේක එපා කියලා තියෙනවත් නැත්. විසිරව හැරලා තියෙනවා.
මානපෙරුම මන්ත්‍රීතුමා කිසිම ගැටලුවක් නැහැ. ගරු අධිකරණය ලබා දුන්න ඒ නියෝගයන්ට අනුව කටයුතු කරනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනේ අපි දැන් ආවට ගියාට පහුගිය කාලේ වගේ මම බලාපොරොත්තුවක් නැහැ අතුරු පාලක කමිටු දාන්න. හැබැයි පැහැදිලි ලෙස අක්‍රමිකතා වංචා දූෂණ ඒ වගේම ක්‍රීඩා වෙනුවෙන් ඒ අයගේ වගකීම හරියට කරන්නේ නැත්නම් ඒකට පැකිලෙන්නේ නැහැ. ඒ සඳහා 73 පනතේ බලතල දීලා තියෙනවා ඇමතිවරයා. ඒ නිසා එතනදී ඔබතුමා කිව්ව යම් හෝ ගැටලුවක් සම්බන්ධයෙන් මම නම් වශයෙන් මෙතනදී පැහැදිලි කරන්නේ ඒ කාගේ කවුද කුින්ද මන්ද මොකද්ද ඒ වියදම් කරලා තියෙන්නේ කියන එක මම දන්නේ නැහැ. හැබැයි මේවා සම්බන්ධව පාපන්දු සංගමය කෝප් කමිටුව ඉදිරියට ගේන්න අපි කතානායකතුමාගෙන් ඉල්ලීම කළා තියෙනවා. අංක 1 දෙවැනි එක ව්‍යවස්ථාවේ දැන් පහුගිය කාලේ දාලා තිබ්බා පාපන්දු සංගමයකට ඡන්ද 3ක්. අපි ගරු අධිකරණයේදී කිව්වේ මේක වෙනස් කළා පර්ණ ව්‍යවස්ථාවේ එක ඡන්දයයි. මෙන්න මේ ඡන්ද 3-4 තියෙන එක තමයි තනිකරම මංකොල්ලේක මුල. එහාට සල්ලි දෙනවා මෙහාට සල්ලි දෙනවා දිස්ත්‍රික් සම්බන්ධ දෙකට බෙදෙනවා. ඒ දෙකට බෙදීම තුල ක්‍රීඩකයා සහ ක්‍රීඩාව සම්පූර්ණයෙන් පල්ලෙහා වැටලා. ඒක හින්දා අපි පැහැදිලිවම දකිනවා පාපන්දු සම්මේලනයේ ඩොලර් මිලියන 4කට ආසන්න මුදලක් ඇවිත් තියෙනවා. සමහර දිස්ත්‍රික් වලට ගිහින් තියෙන රුපියල් ලක්ෂ 2යි. පැහැදිලි ප්‍රශ්නයක් දැක්කා. ඒක නිසා තමයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේට කරුණු පැහැදිලි කරලා මන්ත්‍රීතුමා මේ එක ඡන්දයක් ගෙනල්ලා ඉවරලා එක ලීගයකට අපි ළඟදිම දැන් ඒක ව්‍යවස්ථා සංශෝධනය කරා අධිකරණයේ උපදෙස් එක්ක තව දින 45ක් 50ක් ඇතුළත මේ ඡන්දයකට යනවා.
හරි බොහොම සිතේ. කර්මන්තමා කාලය ගොඩක් යනවා. අජිමාන පෙරමතු
ඔබතුමා හරි. එතකොට ඇයි අර විසිරුවා තියෙද්දි පාපන්දු සම්මේලනයේ ඒක අමාත්‍යාංශයට බලතලේ ගන්න පුළුවන් ක්‍රම තියෙද්දි පරණ සභාපතිවරයම නැවත නැවත ක්‍රියා චෙක් වලට අසම් කරන්නේ
නැහැ. දැන් අධිකරණ උපදෙස් අපි අධිකරණයේ නියෝගයට අනුවමයි කටයුතු කරන්නේ. එතෙන්දී අපි අතුරු පාලක කමිටුවක් දාන්න අපි ඉල්ලුවේ නැහැ. මොකද හේතුව අපි බලන්නේ ඉක්මනින්ම ඡන්දය තියලා ඒ ජනවර්මත් එක්ක කටයුතු කරා. එනිසා දැනට එතුමට ඔය කියන විදියට අයාලේ චෙක් අත්සන් කරන්න බෑ. අමාත්‍යංශයේ අනුමැතිය ගන්න ඕන, ඒ වගේම අධිකරණයට යන්න ඕන, අත්‍යවශ්‍ය වැටුප් ටික ගෙවන්න පමණයි ඉඩ දීලා තියෙන්නේ. ඒ අරෙන් ඔය කියන විදියට ඩොලර් අදින්න පුළුවන් කමක් නැහැ මන්ත්‍රීතුමා.